इमानिते सत्ति ज्ञानानि इमे संते सत्तियाज्ञानानं सत्तसट्टि ज्ञानानि सावकसाधारणानि चनानानि असाधारणानि सावकेहि इमे हि ते सत्तियाज्ञानानि समन्नागतं सम्मा संबुद्धं भगवन्तं शिरसा नमामि
සරණයි අද 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ 27 වෙනි ඉරිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 1:30ට අපි එකතු වෙන්නේ විශේෂ ධර්ම කාණ්ඩයකට සමන් දීමටයි අපිට ඒ තිසත්ත්‍ය ඥාන අසවෙන් කරන මේ ධර්ම දේශනා මාලාවේ සති 4කට වරක් අපි එකතු වෙලා මේ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන්නේ අපිට ඒ වෙනුවෙන් අපි වෙනුවෙන් ඉතාමත්ම කරුණාවෙන් අපහායික වෙනවා ශ්‍රී ලංකාවේ සිට නම් කියන අවස්ථාවේ පූජ්‍යපාද දිනයායේ උපසම ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ ධම්ම සභාවට පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා ඒ වගේම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් අපි යොමු වෙනවා අද දවසට නියමිත ධම්ම කොටස අපට පහදා දෙන ලෙස ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි
නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පඨාන දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පඨාන දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පඨාන දේශකස්සේ යෝ පබ්බජී ජාති සතානි පංචේ පහය කාමානි මනෝරමානි තං විතරාගං සුසමාහිතින්ද්‍රියං පරිනිබ්බුතං වන්දත සාරිපුත්තන්ති
හැම දිනාටම තෙරුවන් සරණයි අද දවසේදී අපි අන්තර්ජාතික කලනිමිතුරෝ සංවිධානයේ ආරාධනය පරිදි ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණයන් සංග්‍රහ වෙන තෙසත්ත ඥාන පිළිබඳව ධර්ම සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ තෙසත්ත ඥාන කියන කොටස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල අතිශයින් ගැඹුරු ධර්ම කොටසක් අපි මුලින්ම ප්‍රකාශ කරනවා මේ ධර්ම කොටස සාමාන්‍යයෙන් අප වගේ දුර්වල ප්‍රඥාවක් තියෙන භික්ෂුවකට විග්‍රහ කරගන්න පුළුවන් කාර්යයක් නෙවෙයි ඒ තරමට ගැඹුරු ධර්ම කොටසක් මේ තෙසත්ත ඥාන කියන්නේ නමුත් අපිට පුළුවන් ආකාරයට අපිට වැටහෙන ආකාරයට මේ පින්වතුන්ගේ ආරාධනාව පරිදි අපි බලාපොරොත්තු වෙනවා තෙසත්ත ඥාන පිළිබඳව යම් ධර්ම කරුණු ටිකක් කියලා දෙන්නට. ඉතින් එසේ අපි දේශනා කරන ධර්මයේ අහන පින්වතුන් බොහෝම නුවණ පෙරදරි කරගෙන අවධානය පෙරදරි කරගෙන ඒවා ශ්‍රවණය කළා තමන්ගේ సంతාන තුල ධර්මඥානෙ ඒ වගේම ගුණධර්ම ආදිය දියුණු කරගන්නට අදිස්ථාන කරගන්න. ඒ වගේම ධර්මදේශනාවල යම් අඩුපාඩුවක් වෙතොත් ඒවා අපි පුද්ගල පරාමර්ශනයක් කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි ගරුත්වයෙන් පුද්ගලයෙක් රකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපි රකින්නට ඕන. ඒ නිසා ඒ කාරණා නිදොස් කරගෙන නිවැරදිව තමන්ගේ ජීවිතේට ඒ ධර්ම කරුණු එකතු කරගන්නට කියන කාරණාව අපි මුලින්ම මතක් කරන්නට යෙදෙනවා. එතෙන්දී මේ තෙසැත්තා ඥාන සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයේ තුල අන්තර්ගත වෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සංග්‍රහ වන පටිසම්භිදා මග්ගප්පකරණේ තමයි මේ තෙසැත්තා ඥාන සංග්‍රහ වෙන්නේ. පටිසම්භිදා මග්ග ප්‍රකරණය. එතකොට බුදුරජාණන් වහන්සේගේ තෙසැත්තා ඥාන සම්බන්ධව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයට අයිති කුද්දකනිකායේ සංග්‍රහ වන මේ පටිසම්භිදා මග්ගප්පකරණේ කියන ගාන්ථය තුල තමයි මේ තෙසැත්තා ඥාන අන්තර්ගත වෙලා තියෙන්නේ. එතෙන්දී අපි මුලින්ම තේරුම් ගන්නට ඕන වචනය තමයි තෙසැත්තා ඥාන වලට අවතීර්ණ වෙන්නට අපි ඒ තෙසැත්තා ඥාන සඳහන් වන පොත් වහන්සේ පිළිබඳව මුලින්ම යම් විග්‍රහයක් කරන්නට ඕන. පටිසම්භිදා මග්ගප්පකරණය, මේකේ මුලින්ම අපි මේ පටිසම්භිදා කියන වචනේ තේරුම් කරගන්නට ඕන. ඊළඟට අපි මග්ග කියන වචනය සහ ප්‍රකරණ කියන වචනේ තේරුම් කරගනිමු. එතෙන්දී පටිසම්භිදා කියලා කියන්නේ විශේෂයෙන්ම ඥාණයට කියන නමක්. ඥාණය කියන්නේ අපි චිත්ත චෛතසික රූප නිර්වාණ කියන පරමාර්ථ ධර්ම හතර අතරින් ගත්තොත් ප්‍රඥා චෛතසිකය. මේ ප්‍රඥා චෛතසිකය සාමාන්‍යයෙන් පරමාර්ථ වශයෙන් එක ධර්මයක් වුණාට ඒ ධර්මය මගින් සිදු කරන කෘත්‍ය නානත්වේ නිසා ආරම්මනාදී නානත්වේ නිසා නානා විදියට වර්ගීකරණය කරන්නට පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රඥාව කියලා කියන්නේ ඒ ඒ දේවල් සම්බන්ධයෙන් නොවරදවා ආරම්මන තත්වය නොවරදවා තත්තු ආකාරයෙන් අවබෝධ කරගන්න ධර්මයට කියනවා ප්‍රඥාව කියලා. මේ ඥානය කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් දැනගන්න ඥානය සහ විස්තර වශයෙන් දැනගන්න ඥානය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. යමක් පිළිබඳව සාමාන්‍යයෙන් ඇති කරගන්න ඥානය සහ යමක් පිළිබඳව විස්තර ප්‍රභේද සහිතව පුළුල්ව දැනගන්න ඥානය කියලා ප්‍රඥාව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතෙන්දී අපි උදාහරණයක් විදියට ගත්තොත් යම්කිසි වාහනයක් පිළිබඳව සාමාන්‍ය ගමක මිනිස්සෙකුට වාහනයක් දැක්කහම මේ වාහනය පිළිබඳව යම් අදහසක් ඇති වෙනවා. ඒ වගේම මේ වාහනය නිෂ්පාදනය කරන ඒ බාසුනහය ගත්තොත් මේ වාහනේ නිෂ්පාදක කෙනාටත් මේ වාහනය පිළිබඳව යම් දැනීමක් තියෙනවා. එතකොට එකම වාහනය පිළිබඳව ගමක ඉන්න සාමාන්‍ය මිනිස්සෙකුට ඇතිවෙන දැනුමට කියනවා ඒක සාමාන්‍ය ඥානය. අන්න ඒ වගේ. ඒ වගේම අර වාහනේ නිෂ්පාදනය කරපු බාසුන්නහේගේ సంతානය තුල වාහනය පිළිබඳව සියලුම කොටස් සම්බන්ධව විස්තර විභාග සහිතව පුළුල් ඥානයක් තියෙනවා. එතකොට ඒකට කියනවා විශේෂයෙන් දැනගන්න ඥානය කියලා. මේ විදිහට ඥානයේ කොටස් දෙකයි, යමක් පිළිබඳව සාමාන්‍යයෙන් දැනගන්න නුවණ සහ ඒ දේ පිළිබඳව විස්තර විභාග සහිතව පුළුල්ව දැනගන්න නුවණ කියලා කොටස් දෙකයි. මෙතෙන්දී මේ පටිසම්භිදා කියලා කියන්නේ යමක් පිළිබඳව විස්තර විභාග සහිතව පුළුල්ව දැනගන්න ඥාණයට තමයි මෙතන පටිසම්භිදා කියලා කියන්නේ. එතකොට මේ පටිසම්භිදාව ගත්තයින් පස්සේ කොටස් හතරක් තියෙනවා. මේ පටිසම්භිදා ඥාණය ප්‍රඥාව වශයෙන් එක ධර්මයක් වුණාට ඒ ප්‍රඥාවෙන් දැනගන්න කරුණු කොටස් හතරකට සංග්‍රහ කරලා තියෙනවා. ඒ කොටස් හතර අනුව මේ එකම ප්‍රඥාව කොටස් හතරකට අපි කතා කරනවා. පළවෙනි කොටස තමයි අත්ථ. දෙවෙනි කොටස තමයි ධම්ම. තුන්වෙනි කොටස තමයි නිරුත්ති. හතරවෙනි කොටස තමයි පටිභාන. මේ විදිහට මේ පටිසම්භිදා ඥානය දැනගන්න කාරණා හතරක් තියෙනවා. ඒ තමයි අත්ථ, ධම්ම, නිරුත්ති, පටිභාන. එතකොට පටිසම්භිදා ඥානේ ආරම්භණය තමයි මේ විදිහට කොටස් හතරකට කඩලා තියෙන්නේ. එතකොට පටිසම්භිදා ඥානය ප්‍රඥාව පරමාර්ථ ධර්ම වශයෙන් එක ධර්මයක් වුණාට ඒ ප්‍රඥාවෙන් දැනගන්න කාරණා ටික කොටස් හතරකට බෙදලා පටිසම්භිදා ඥානය කොටස් හතරක් විදියකට දක්වනවා. එතකොට මේ අර්ථ කියන කොටස අපි ඉදිරියේදී විස්තර කරනවා මොනවද කියලා. මේ අර්ථ කියන කොටස පිළිබඳව ඇති විස්තර වශයෙන් ප්‍රභේද වශයෙන් දැනගන්න ඥානයට කියනවා අත්ථ පටිසම්භිදා කියලා. අත්ථ පටිසම්භිදා කියලා. මේ ධම්ම කියන කොටස පිළිබඳව ප්‍රභේද වශයෙන් විස්තර වශයෙන් දැනගන්න ඥානයට කියනවා ධම්ම පටිසම්භිදා කියලා. නිරුත්ති කියන කොටස පිළිබඳව විස්තර ප්‍රභේද වශයෙන් දැනගන්න ප්‍රඥාවට කියනවා නිරුත්ති පටිසම්භිදා කියලා. මේ පටිභාන කියන කාරණාව පිළිබඳව දැනගන්න ප්‍රඥාවට කියනවා පටිභාන පටිසම්භිදා කියලා. එතකොට මේ විදිහට මේ පටිසම්භිදා කියන එක පරමාර්ථ වශයෙන් ප්‍රඥා චෛතසිකය. නමුත් ඒ ප්‍රඥාවෙන් දැනගන්න කොටස් අනුව ඥානයේ කොටස් හතරකට ඥාන හතරක් විදියට දක්වනවා. එතකොට අර්ථය පිළිබඳව ඇති කරගන්න නුවණට කියනවා අත්ථ පටිසම්භිදා කියලා. ධම්ම කියන කොටස පිළිබඳව ඇති කරගන්න නුවණට කියනවා ධම්ම පටිසම්භිදා කියලා. නිරුත්ති කියන කොටස පිළිබඳව ඇති කරගන්න ප්‍රඥාවට කියනවා නිරුත්ති පටිසම්භිදා කියලා. පටිභාන කියන කොටස පිළිබඳව ඇති කරගන්න ප්‍රඥාවට කියනවා පටිභාන පටිසම්භිදා කියලා. එතකොට මෙන්න මේ හතරට තමයි කියන්නේ චතු පටිසම්භිදා කියලා. අපි කියනවනේ සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ කියලා. සිව් පිළිසිඹියා කියලා කියන්නේත් මේ පටිසම්භිදා වලටමයි. පාලි වචනේ තමයි චතු පටිසම්භිදා ඥාන. චතු පටිසම්භිදා ඥාන. එතකොට චතු පටිසම්භිදා ඥාන කියලා කියන්නේ අත්ථ පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා, පටිභාන පටිසම්භිදා කියන මේ හතරට තමයි පටිසම්භිදා ඥාන කියලා කියන්නේ. එතකොට නැවත මතක් කරුවොත් මේ අර්ථ කියන කොටස පිළිබඳව විස්තර විභාග සහිතව දැනගන්න ප්‍රඥාවට කියනවා අත්ථ පටිසම්භිදා කියලා. ධම්ම කියන කොටස පිළිබඳව විස්තර විභාග සහිතව දැනගන්න ප්‍රඥාවට කියන ධම්ම පටිසම්භිදා කියලා. නිරුත්ති කියන කොටස පිළිබඳව විස්තර විභාග සහිතව දැනගන්න ප්‍රඥාවට කියනවා නිරුත්ති පටිසම්භිදා කියලා. පටිභාන කියන කොටස පිළිබඳව විස්තර විභාග සහිතව දැනගන්න ප්‍රඥාවට කියනවා පටිභාන පටිසම්භිදා කියලා. එතකොට පටිසම්භිදා හතරම පරමාර්ථ වශයෙන් ප්‍රඥා චෛතසිකය. ඒ ප්‍රඥා චෛතසිකයෙන් දැනගන්න දේවල් අනුව, ප්‍රඥා චෛතසිකයෙන් දැනගන්න දේවල් අනුව පටිසම්භිදා ඥාන හතරක් විදියට මේ විදියට බෙදලා විස්තර කරලා තියෙනවා. එතකොට පටිසම්භිදා මග්ගප්පකරණය කියන පොත තමයි අපි සූත්‍ර පිටකේ මේ පොත තමයි පටිසම්භිදා මග්ගප්පකරණය කියන පොත. මේ පොත තුල තමයි තෙසැත්තා ඥාන සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේ පොතේ පටිසම්භිදා මග්ගප්පකරණ කියන වචනේ විස්තර කරන්න තමයි මේ අපි දැන් සූදානම් වෙන්නේ. ඒකෙදි එතකොට මේ පටිසම්භිදා මග්ගප්පකරණය කියනකොට මේ පටිසම්භිදා කියන වචනේ අර්ථය තමයි මේ චතු පටිසම්භිදා ඥානවලට තමයි පටිසම්භිදා කියලා කියන්නේ. ඊළඟට මේ මග්ග කියන වචනේ තේරුම තමයි මේ පටිසම්භිදා ඥානවලට හේතුව කියන අදහස. හේතුව එහෙම නැතිනම් අධිගම උපාය අධිගම උපාය. මේ මග්ග කියන වචනේ නොඑක් අර්ථය දෙනවා ධර්මයේ තුල එක එක තැන්වල. නමුත් මේ පටිසම්භිදා මග්ග කියන තැනේ මග්ග කියන වචනේ අදහස තමයි හේතුව. තවත් විදිහකින් කියනවා නම් අධිගම උපාය. අධිගම කියන්නේ ලබා ගන්නවා කියන එකයි. ලබා ගන්නවා කියන්නේ තම තමන්ගේ චිත්ත සන්තානය තුල උපදවා ගැනීමට කියනවා අධිගම කරනවා කියලා. තවත් වෙන තැන් වල අර්ථ තියෙන පුළුවන්. මෙතන අදහස ස්වකීය චිත්ත සන්තානය තුල උපදවා ගැනීමට තමයි මෙතන අධිගම කියන එකෙන් අපි අදහස් කරේ. එතකොට මේ අත්තපටි සම්විදා, ධම්මපටි සම්විදා, නිරුත්තිපටි සම්විදා, පටිබාන පටි සම්විදා කියන මේ චතුපටි සම්විදා ඥානයන් අපේ චිත්ත සන්තානය තුල උපදවා ගැනීමට හේතුව අධිගම උපාය කියන එකේ අදහස ඒකමයි. හේතු වන ධර්මදේශනාව කියන අදහස තමයි පටිසම්භිදා මග්ග කියලා කියන්නේ. එතකොට පටිසම්භිදාවන් උපදවා ගැනීමට හේතුවට තමයි කියන්නේ පටිසම්භිදා මග්ග කියලා. ප්‍රකරණය කියලා කියන්නේ නොඑක් ආකාරයට නානා ભેද බින්න වූ ගැඹුරු වූ ධර්මයන් යම් දේශනාවක දේශනා කරලා තියෙනවා නම් එම ධර්ම දේශනාවට කියනවා ප්‍රකරණය කියලා. එතකොට පටිසම්භිදාවන්ට හේතුව වන ධර්මයන් නොඑක් ආකාරයෙන් බෙදලා පවත්වන ලද ධර්ම දේශනාව සඳහන් ප්‍රකරණයට ප්‍රකරණය කියන එක තමයි මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණ කියන එකේ සාමාන්‍ය අදහස. එතකොට අපි මේ අත්ත ධම්ම නිරුත්ති පටිපාන කියන වචන හතර තේරුම් ගනිමු. එතෙන්දී අත්ත කියලා කියන්නේ මේ අත්ත කියන වචනයේ තේරුම. අත්ත කියලා කියන අත්ත පටිසම්භිදා කියන එකේ අත්ත කියන වචනයේ තේරුම තමයි සංකේපතෝ හේතුඵලං. සංකේපතෝ හේතුඵලං. අත්ත කියන වචනේ සාමාන්‍ය අර්ථය තමයි හේතුඵලය. හේතුඵලය කියන්නේ තවත් විදිහකින් කියනවා නම් ප්‍රත්‍යෝත්පන්න. ප්‍රත්‍යෝත්පන්න. ඒ කියන්නේ ප්‍රත්‍ය නිසා හටගන්න දෙයට කියනවා හේතුඵලය කියලා. නමුත් මේතනදී ප්‍රත්‍යයෙන් පැමිණෙන ලද දෙයටත් කියනවා හේතුඵලය කියලා. ප්‍රත්‍යයෙන් නිසා හටගන්න දේවල් වලට කියනවා හේතුඵලය කියලා. ඒ වගේම ප්‍රත්‍ය නිසා පැමිණෙනවන යම් ධර්මයකට ඒ ප්‍රත්‍ය නිසා පැමිණෙන ධර්මයක් මෙතන හේතුඵල කියන එකෙන් අදහස් කරනවා. එතකොට මේ අත්ත පටිසම්භිදා කියන තැන අත්ත කියන වචනේ සාමාන්‍ය අදහස තමයි ප්‍රත්‍යයෙන් හටගන්න සියලු ධර්ම සහ ප්‍රත්‍යයෙන් පැමිණෙන ලද දේ කියන අදහස. මේ ප්‍රත්‍ය කියන එක කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ජනක හේතු. දෙවැනි එක තමයි ඥාපක හේතු. තුන්වෙනි එක තමයි සම්පාපක හේතු. මේ විදිහට හේතුව කියන එක ජනක හේතු, ඥාපක හේතු, සම්පාපක හේතු කියලා කොටස් තුනක් තියෙනවා. මෙන්න මේ ජනක හේතු නිසා හටගත්ත ධර්මවලට තමයි මෙතන හේතුඵල කියන්නේ. ඒ වගේම මේ ඥාපක හේතුව නිසා දැනගන්න ලද දේවල් වලටත් මෙතන හේතුඵලය කියන එකෙන් අදහස් කරනවා. සම්පාපක හේතුව කියලා කියන්නේ යමකට කමුණුවන පැමිණීමට උපකාරක හේතුවට කියනවා සම්පාපක හේතුව කියලා. එතකොට සම්පාපක හේතුවේ යම් ධර්මයකට පැමිණෙනවා නම් ඒ පැමිණෙන ධර්මයක් මෙතන හේතුඵල කියන එකෙන් අදහස් කරනවා. එතකොට කෙටියෙන් ගත්තොත් අත්ත කියන එකෙන් අදහස් කරන්නේ හේතුඵල ධර්මය. එතකොට මෙතන ඵල කියන වචනේ තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. මේක තවත් විස්තර කරගත්තොත් මේ හේතුඵලය කියන එක විස්තර කරගත්තොත් කොටස් පහකට බෙදෙනවා. පළවෙනි එක තමයි යං කිංචි පච්චේ සමුප්පන්නං. යං කිංචි පච්චය සමුප්පන්නං. යං කිංචි පච්චය සමුප්පන්නං. දෙවැනි එක තමයි නිබ්බානං. නිබ්බානං තුන්වැනි එක බාසි තත්ත්වෝ. හතරවැනි එක විපාකෝ. පස්වැනි එක කිරියා. එතකොට සංක්ෂේප වශයෙන් අත්ත කියලා කියන්නේ හේතුඵලයට. ඒකම විස්තර වශයෙන් ගත්තහම මේ විදිහට කොටස් පහකට බෙදෙනවා. එතකොට පළවෙනි කොටස තමයි යංකින්චි පච්චය සමුප්පන්නං. පච්චය සමුප්පන්නං කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රත්‍ය නිසා හටගත්ත, ප්‍රත්‍ය නිසා පවතින යමක් තියෙනවා, ඒ ඔක්කොම තමයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට පරමාර්ථ වශයෙන් ගත්තහම සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි. මේ ඔක්කොම ප්‍රත්‍ය නිසා හටගන්න, ප්‍රත්‍ය නිසා පවතින දේවල් කියන යටතේ. මෙතන යංකින්ති පච්චේ සමුප්පන්නං කියන්නේ ප්‍රත්‍ය නිසා උපදින, ප්‍රත්‍ය නිසා පවතින දේවල් මේ අත්ත කියන වචනයෙන් ගන්නවා. ඊළඟට නිබ්බාණං කියන්නේ නිවනමයි, නිර්වාණ පරමාර්ථ ධර්මය. ඊළඟට බාසිත අත්තෝ. මෙතන බාසිත කියන එකෙන් අදහස් කරන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය. බාසිත අත්තෝ කියලා කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය අනුසාරයෙන් අපි දැනගන්න ලද කරුණු වලට කියනවා බාසිතාර්ථය කියලා. ත්‍රිපිටක බුද්ධ වචන අනුසාරයෙන් අපි යම් යම් දේවල් දැනගන්නව නම් ඒ දැනගන්න කරුණු වලට කියනවා බාසිත අත්තෝ කියලා. දැනගන්න කරුණු. ත්‍රිපිටක බුද්ධ වචනය අනුසාරයෙන් අපි දැනගන්න කරුණු වලට කියනවා බාසිත අත්තෝ කියලා. විපාක කියනකොට විපාක සිත් 36යි, ඒවයේ දෙන චෛතසික 38යි. ක්‍රියා කියනකොට ක්‍රියා සිත් 20යි, ඒවයේ දෙන චෛතසික 35යි. එතකොට මෙන්න මේ කොටස් පහට තමයි විස්තර වශයෙන් මේ අත්ත කියලා කියන්නේ. ප්‍රත්‍ය නිසා හටගත්ත සියලුම ධර්ම, නිවන, ඊට පස්සේ ත්‍රිපිටක බුද්ධ වචනේ අනුසාරයෙන් අපි දැනගන්න කරුණු, ඊට පස්සේ විපාක ධර්මයන්, ක්‍රියා ධර්මයන්. එක්තරා විදියකට මේ විපාක ක්‍රියා කියන දෙක මෙතන සංග්‍රහ වෙලා තියෙන නිසා මේ දෙක අයින් කරන්න උනත් පුළුවන්. නමුත් අටකතාවේ මේ විදියට කොටස් පහට බෙදලා දක්වන නිසා මම මෙතෙන්දී ඒ විදියටම විස්තර කරා. එතකොට මෙන්න මේ කොටස් පහට තමයි අත්ත කියලා කියන්නේ. මේ කොටස් පහට තමයි අත්ත කියලා කියන්නේ. එතකොට අත්ත පටිසම්භිදා කියලා කියන්නේ අත්තං අත්තං පච්ච වෙක්ඛන්තස්ස තස්මින් අත්තේ පබේදගත ඥානං අත්ත පටිසම්භිදා. මෙන්න මේ අර්ථය කියලා කියන ලද මෙන්න මේ කරුණු යම් කිසි කෙනෙක් ප්‍රත්‍යවේක්ෂා කරනව නම් අන්න ඒ මේ කරුණු පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන සත්ව సంతානයේ තුල මේ කරුණු පිළිබඳව විස්තර විභාග වශයෙන් දැනගනිමින් උපදින ප්‍රඥා චෛතසිකයට තමයි අත්ත පටිසම්භිදා කියලා කියන්නේ. එතකොට මේ අත්ත පටිසම්භිදා ඥානය යම් කිසි කෙනෙකුට තියෙනං ඔහුට පුළුවන්කම තියෙනවා මේ පරමාර්ථ ධර්මයන් හොඳට විස්තර කරන්න අනිත් කෙනෙකුට වඩා. මොකද පටිසම්භිදා කියන එකේ වචනෙම තේරුම තමයි ඒ ඒ දේවල් පිළිබඳව පුළුල්ව විස්තර විභාග සහිතව දැනගන්න ඥානය. එතකොට අත්තපටි සම්බිදා කියලා කියන්නේ මේ කොටස් පහ පිළිබඳව විස්තර විභාග වශයෙන් දැනගන්න ප්‍රඥාවට. ඊළඟට දෙවෙනි පටිසම්භිදාව තමයි ධම්මපටි සම්බිදා. ධම්මපටි සම්බිදා කියන එකේ ධම්ම කියන වචනය අපි විස්තර කරගනිමු. ධම්ම කියන වචනය ගත්තයින් පස්සේ සංඛේපතෝ පච්චයෝ. ධම්ම කියන වචනේ අදහස තමයි සාමාන්‍යයෙන් සරලව ගත්තොත් සංක්ෂේප වශයෙන්, කියන්නේ කෙටියෙන් ගත්තොත් ප්‍රත්‍ය කියන එක. ධම්ම කියන වචනේ තේරුම තමයි ප්‍රත්‍ය කියන එක. මේ ප්‍රත්‍ය මං කලින් කියපු විදිහට ජනක හේතුව, ඥාපක හේතුව, සම්පාපක හේතුව කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට සාමාන්‍යයෙන් ධම්ම කියන වචනේ අදහස ගත්තොත් ප්‍රත්‍ය හේතුව කියන අදහස තමයි ඒකේ අදහස. විස්තර වශයෙන් ගත්තොත් ඒකත් කොටස් පහකට බෙදෙනවා. පළවෙනි එක තමයි යෝකෝචි ඵල නිබ්බත්තකෝ හේතු. යෝකෝචි ඵල නිබ්බත්තකෝ හේතු. යෝකෝචි ඵල නිබ්බත්තකෝ හේතු. දෙවෙනි කොටස තමයි අරිය මග්ගෝ. තුන්වෙනි කොටස බාසිතං. හතරවෙනි කොටස කුසලං. පස්වෙනි කොටස අකුසලං. සාමාන්‍යයෙන් ධම්ම කියන වචනේ සාමාන්‍ය අදහස ප්‍රත්‍යය කියන අදහස. ඒක විස්තර වශයෙන් ගත්තාම මේ විදිහට කොටස් පහකට බෙදෙනවා. එතකොට පළවෙනි එක තමයි යෝකෝචි ඵල නිබ්බත්තකෝ හේතු. එතකොට යෝකෝචි ඵල නිබ්බත්තකෝ හේතු කියලා කියන්නේ යම්කිසි ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් උපදවන පවත්වන හේතුව තමයි යෝකෝචි ඵල නිබ්බත්තකෝ හේතු. මේකටම තමයි කිව්වේ ජනක හේතුව කියලා. ජනක හේතුව කිව්වේ යම් කිසි ඵලයක් උපදවන හේතුවට. ඊළඟට අරිය මග්ගෝ. අරිය මග්ගෝ කිව්වේ සෝතාපට්ටි මග්ග, සකදාගාමි මග්ග, අනාගාමි මග්ග, අරිහත් මග්ග කියන මේ සතර මාර්ගයට තමයි අරිය මග්ගෝ කියන්නේ. මේක හේතුවක් උනේ නිවන කියන ඵලය උපදවන නිසා නෙවෙයි, සම්පාපක හේතුව. සම්පාපක හේතුව. ඒකට හරියට උදාහරණයකින් කියනව නම් ගඟක මේ පැත්තේ ඉන්න කෙනෙක් එහා ඉවුරට පමුණවන්න නැව උපකාර වෙන්නේ යම්සේද? එතකොට නැව කියන දේ පිහිට කරගෙන තමයි ගඟක මේ පැත්තේ ඉන්න කෙනෙක් එහා පැත්තේ වෙරළට යන්නේ. අන්න ඒ වගේ සත්වයෝ තමන්ගේ චිත්ත සන්තානය තුල උපදින මේ ලෝකෝත්තර මාර්ග හතර කියන මෙන්න මේ නැව උපකාර කරගෙන තමයි නිවන කියන ക്ഷേම භූමියට පැමිණෙන්නේ. එතකොට සත්වයා නිවන කියන තැනට පමුණුවන, නිවන කියන එක උපදවන නෙවෙයි, නිවන කියන එක පවත්වන නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්නට ඕන. නිවන කියන්නේ අසංකත ධර්මයක්. ඒක හට ගැනීමක් නැති ප්‍රත්‍යංගේ උපකාරයෙන් නොලබන ධර්මයක්. එතකොට මෙතන නිවන ඵලයක් හැටියට ගන්නේ මේ ආර්ය මාර්ගයෙන් පමුණුවන අර්ථයෙන්. එතකොට මෙතන අරිය මග්ගෝ කියන්නේ නිවනට පමුණුවන හේතුවට කියනවා ආර්ය මාර්ගය කියලා. බාසිතං කියලා කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය. එතකොට බාසිත කියලා කියන්නේ මෙතන ත්‍රිපිටක බුද්ධ වචනය. කියන්නේ ඒකට තමයි කියන්නේ ඥාපක හේතු කියලා. ඥාපක හේතු. ත්‍රිපිටක බුද්ධ වචනේ නිසා සත්වයෝ නොයෙක් නොයෙක් කරුණු දැනගන්නවා. මෙන්න මේ නොයෙක් නොයෙක් කරුණු දැනගැනීමට හේතුව නිසා මේ බාසිතං කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය. ඒකට කියනවා ඥාපක හේතුව කියලා. එතකොට කුසල අකුසල කියලා කියන්නේ, කුසල කියන්නේ කුසාසිත 21යි චෛතසික 38යි, අකුසල කියන්නේ අකුසල සිත් 12යි චෛතසික 27යි. එතකොට මෙතන මේ ධම්ම පටිසම්භිදා කියන තැන මේ ධම්ම කියන වචනේ අදහස තමයි සංක්ෂේපතෝ, කෙටියෙන් ගත්තොත් ප්‍රත්‍ය කියන අදහස. විස්තර වශයෙන් ගත්තොත් මේ ප්‍රත්‍ය කියන එක මේ විදියට ජනක හේතුව, සම්පාපක හේතුව, ඥාපක හේතුව කියලා තුන්වැදෑරුම් වෙන. එහෙම නැත්නම් මේ විදියට ගත්තාම කොටස් පහක් තියෙනවා. යම් කිසි ඵල ධර්මයක් උපදවන හේතුව, ඒ වගේම ලෝකෝත්තර ආර්ය මාර්ගය, ත්‍රිපිටක බුද්ධ වචනය, කුසල ධර්ම, අකුසල ධර්ම කියලා කොටස් පහක් තියෙනවා. මෙන්න මේ කොටස් පහ විශේෂ විභාග සහිතව අවබෝධ කරගන්න දැනගන්න ඥාණයට තමයි කියන්නේ ධම්ම පටිසම්භිදා කියලා. එතකොට ධම්ම කියන වචනේ අර්ථය මේ කොටස් පහ. ධම්ම පටිසම්භිදා කියලා කියන්නේ මෙන්න මේ කොටස් පහ පිළිබඳව විස්තර විභාග සහිතව දැනගන්න ප්‍රඥාට තමයි ධම්ම පටිසම්භිදා කියලා කියන්නේ. එතකොට මේ ධම්ම පටිසම්භිදා ඥානය යම් කිසි කෙනෙකුට තියෙනව නම් ඔහුට ඒ ඒ ධර්මයන් උපදවන ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව සහ විශේෂයෙන්ම ත්‍රිපිටක බුද්ධ වචනය පිළිබඳව තමන්ටත් අනිත්යට සාපේක්ෂව වැඩිපුර අවබෝධ වෙනවා. ඒ වගේම අනිත්යටත් හොඳට අවබෝධ කරදීමේ හැකියාව තියෙනවා මේ ධම්ම පටිසම්භිදා ඥානයේ තියෙන කෙනාට. ඊළඟට නිරුත්ති කියලා කියන්නේ මාගධික භාෂාවට. ඒ කියන්නේ මේ අර්ථයන් සහ ධර්මයන් යම් භාෂාවකින් විස්තර කරනවා නම් ඒ නිරුත් මාගධික භාෂාව පිළිබඳව ඇති කරගන්න ප්‍රඥාවට තමයි කියන්නේ නිරුත්ති පටිසම්භිදා කියලා. එතකොට නිරුත්තිය කියලා කියන්නේ මාගදී කියන භාෂාව පිළිබඳව ඥානයකට කියනවා ස්වභාව නිරුත්ති කියලා. දැන් උදාහරණයක් වශයෙන් පස්සෝ කිව්වොත් නිරුත්ති පටිසම්භිදා ඥානෙ තියෙන කෙනා දන්නෝ මේක ස්වභාව නිරුක්තියක්. ඒ කියන්නේ මාගදී භාෂාවට අනුව නිවැරදි වචන හැසිරවීමක් කියලා. යම් කිසි කෙනෙක් කිව්වොත් මේකට පස්සෝ කියන එකට පස්සා කියලා මේ නිරුත්ති පටිසම්භිදා තියෙන කෙනා දන්නවා මේක වැරදි වචනයක් කියලා. මේ විදිහට ස්වභාව නිරුක්තිය සහ ස්වභාව නිරුක්ති නොවන දේ, එහෙම නැත්නම් නිවැරදි මාගදී භාෂාව හෝ වැරදියට හෝ ඒ විවහාර කරන භාෂා මාගදී භාෂාව පිළිබඳව ඇති කරගන්න ප්‍රඥාවට තමයි කියන්නේ නිරුත්ති පටිසම්භිදා කියලා. එතකොට නිරුත්ති කියන එකෙන් අදහස් කරන්නේ විශේෂයෙන්ම මාගදී භාෂාවේ තියෙන වචන, ඒ ශබ්දය. නිරුත්ති පටිසම්භිදාව අරමුණු කරන්නේ ඒ භාෂාවේ තියෙන ශබ්දයන්. එය අරමුණු කරගෙන ඇති කරගන්න අවබෝධයට තමයි ඒවා ඒ ශබ්දය පිළිබඳව විස්තර විභාග සහිතව දැනගන්න ප්‍රඥාවට තමයි කියන්නේ නිරුත්ති පටිසම්භිදා කියලා. ඊළඟට පටිබාන කියන එකේ, පටිබාන කියන වචනේ තේරුම තමයි අත්ත පටිසම්භිදා ධම්ම පටිසම්භිදා නිරුත්ති පටිසම්භිදා. මේ පටිසම්භිදා ඥාන තුන පිළිබඳ වැති කරගන්න ප්‍රඥාවට තමයි කියන්නේ පටිබාන පටිසම්භිදා කියලා. එතකොට මේ පටිබාන පටිසම්භිදාවෙන් ගන්නේ ඥානය. පටිබාන පටිසම්භිදා කියන තැන මේ පටිබාන කියන වචනේ අර්ථය තමයි ප්‍රඥාව. ඥානය සාමාන්‍යයෙන් ගත්තහම ඥානය, විශේෂයෙන්ම මේ කලින් කියන ලද අත්ත පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා කියන මෙන්න මේ තුන්වැදෑරුම් වූ ඥානය පිළිබඳව ඇති විස්තර විභාග සහිතව දැනගන්න ප්‍රඥාවට තමයි කියන්නේ පටිබාන පටිසම්භිදා කියලා. එතකොට මෙන්න මේ හතරට තමයි කියන්නේ චතු පටිසම්භිදා ඥාන කියලා. ඊළඟට මේ පටිසම්භිදා පිළිබඳව තවත් දත යුතු කරුණක් තමයි බහුම්පි උග්ගහෙත්වා බහුම්පි උග්ගහෙත්වා පන පුතුජ්ජනස්ස පුතුජ්ජනස්ස පටිසම්භිදා පත්ති නාම නත්ති. ඒ වගේම මේ පළවෙනි කාරණාව, දෙවෙනි කාරණාව තමයි අරිය ශාවකෝ පටිසම්භිදා පත්තෝ නාම නත්ති. අරිය ශාවකෝ නෝ පටිසම්භිදා පත්තෝ නාම නත්ති. එතකොට පටිසම්භිදා ඥාන ගැන කතා කරනකොට මේ කාරණා දෙකත් විශේෂයෙන් දැනගන්නට ඕන. විශේෂයෙන්ම අපි ධර්ම දේශනා කරන දේශනාවේ ලස්සන බව රැක ගැනීමට මම උත්සාහ කරන්නේ නැහැ. මේ මම උත්සාහ කරන්නේ පුළුවන් තරම් මේ තෙසැප්පෑ ඥාන පිළිබඳව ධර්මයේ තුල තියෙන ධර්ම කරුණු ටික ඉස්මතු කිරීම තමයි මගේ මූලික අදහස. ඒ අදහසින් තමයි මම උත්සාහ කරන්නේ. එතකොට මේත් අපි මේ පටිසම්භිදා පිළිබඳව දැනගත යුතු කාරණා දෙකක්. මේකේ අදහස තමයි බහුම්පි උග්ගහෙත්වා, මොනතරම් ඉගෙන ගත්තත් පුතුජනස්ස, සාමාන්‍යයෙන් පුද්ගලයා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එකේනා තමයි පුතුජන, දෙවෙනි එකේනා තමයි අරිය. පුතජන පුද්ගලයා සහ ආර්ය පුද්ගලයෝ කියලා පුද්ගලයෝ කොටස් දෙකකට කඩන්න පුළුවන්. පුතජන පුද්ගලයා කියලා කියන්නේ යම්කිසි චිත්ත සන්තානයක සෝතාපට්ටි මාර්ග ඥානෙ උපදවාගෙන නැත්තම්, යම්කිසි චිත්ත සන්තානයක සෝතාපට්ටි මාර්ග ඥානෙ උපදවාගත්තේ නැත්තම් මෙතෙක් ඒ සත්වයන්ට කියනවා පුතුජන සත්වයෝ කියලා. අරිය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගයේ අඩුම ගානේ සෝවාන් මාර්ගයේ උපදවාගෙන තියෙනං එතනින් එහාට එයා පරිනිබ්බාන චුතිචිත්තය දක්වා සසර වසනාතුරු ආර්ය පුද්ගලයෙක් කියලා තමයි විවහාර කරන්නේ. එතකොට අඩුම ගානේ සෝවාන් මාර්ග ඥානෙ උපදවාගත්තේ නැති හැමදෙනාම පුතජන සත්වයෝ. සෝවාන් මාර්ග ඥානෙ උපදවා ගැනීමෙන් පස්සේ ඉන්න හැමදෙනාම ආර්ය පුද්ගලයෝ කියලා මේ විදිහට කොටස් දෙකකට කඩන්න පුළුවන්. එතකොට මෙතන කියන්නේ බහුම්පි උග්ගහෙත්වා, මොනතරම් ඉගෙන ගත්තත් පුතුජනස්ස පටිසම්භිදා පත්ති නාම නත්ති. පුතජන පුද්ගලයන්ට මේ පටිසම්භිදා ඥාන කියන ඒවා ලැබෙන්නේ නැහැ. පුතජන අය මොනතරම් ඉගෙන ගත්තත් මේ පටිසම්භිදා ඥාන කියන ඒවා පුතජන පුද්ගලයන්ගේ సంతානවල උපදින්නේ නැහැ. ඒ වගේම ඊළඟ කාරණාව තමයි අරිය ශාවකෝ, මාර්ගඵල උපදවාගත්ත යම් කිසි කෙනෙක් ඉන්නව නම් ඒ හැමෝම නෝ පටිසම්භිදා පත්තෝ නාම නැති, පටිසම්භිදා ඥාන නැති කෙනෙක් නැහැ. එතකොට මෙතන කාරණා දෙකක් කියවෙනවා. පුතජන කිසිම කෙනෙකුට පටිසම්භිදා ඥාන විද්‍යමාන වෙන්නේ නැහැ. ඒ වගේම ආර්ය ශ්‍රාවක ආර්යයන් වහන්සේලා හැම දිනාටම පටිසම්භිදා ඥාන විද්‍යමාන වෙනවා. හැබැයි විශේෂයක් තියෙනවා. අපි අහලා තියෙනවානේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා කියලා. හැම ආර්යයන් වහන්සේම පටිසම්භිදා ඥාන උපදවා ගත්තට හැම ආර්යයන් වහන්සේගේ సంతානය තුළම මේ පටිසම්භිදා ඥාන විසඳ නැහැ, තියුණු නැහැ, ප්‍රකට නැහැ. සමහර ආර්යයන් වහන්සේලා ළඟ පටිසම්භිදා ඥාන තියෙනවා, හැබැයි ඒව තියුණු නැති නිසා අප්‍රකටයි. සමහර ආර්යයන් වහන්සේලා තුළ පටිසම්භිදා ඥාන තියුණුයි ප්‍රකටයි. එතකොට මෙන්න මේ තියුණු වෙච්ච ප්‍රකට පටිසම්භිදා ඥාන තියෙන අය තමයි අපි කියන්නේ සිව්පිලිසිඹියාපත් කියලා. අප්‍රකට පටිසම්භිදා ඥාන තියෙන අය එහෙම විශේෂ නාමයකින් හඳුන්වන්නේ නැහැ. එතකොට මේ කාරණාවත් පටිසම්භිදා පිළිබඳව ඉගෙන ගන්නකොට දැනගන්නට ඕන. ඊළඟ කාරණාව තමයි මේ පටිසම්භිදා පිළිබඳව ගොඩක් විස්තරයක් තියෙනවා විභංග ප්‍රකරණය කියන පොතේ 15 වෙනි විභංගය තමයි පටිසම්භිදා විභංගය. ඒ පටිසම්භිදා විභංගය තුළ මේ පටිසම්භිදා ඥාන පිළිබඳව ගොඩක් විස්තර තියෙනවා. මේ පටිසම්භිදා පරමාර්ථ වශයෙන් ගත්තයින් පස්සේ තිස්සෝ පටිසම්භිදා කාමාවචර කුසලතෝ, තිස්සෝ පටිසම්භිදා කාමාවචර කුසලතෝ චතුසු ඥාන සම්පයුත්තේසු චතුසු ඥාන සම්පයුත්තේසු චිත්තුප්පාදේසු
චිත්තුප්පාදේසු උප්පජ්ජಂತಿ. චිත්තුප්පාදේසු ඛිරියතෝ චතුසු ඥාන සම්පයුත්තේසු චිත්තුප්පාදේසු චිත්තුප්පාදේසු උප්පජ්ජಂತಿ. අත්තපටි සම්බිදා ඒතේසු චේව අත්තපටි සම්බිදා ඒතේසු චේව උප්පජ්ජති. අත්තපටි සම්බිදා ඒතේසු චේව උප්පජ්ජති. චතුසු මග්ගේසු චතුසු ඵලේසු චතුසු මග්ගේසු චතුසු ඵලේසු ච උප්පජ්ජති. එතකොට මේ වාක්‍යයෙන් දක්වලා තියෙන්නේ පටිසම්භිදා ඥාන පරමාර්ථ වශයෙන් මොනවද කියලා. මේකේ අදහස තමයි තිස්සෝ පටිසම්භිදා. තිස්සෝ පටිසම්භිදා කියලා කියන්නේ ධම්ම පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා, පටිබාන පටිසම්භිදා. මෙතන තිස්සෝ කියලා කියන්නේ තුනට. තිස්සෝ පටිසම්භිදා කියලා කියන්නේ ධම්ම පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා, පටිබාන පටිසම්භිදා කියන තුන. මොන වගේද උපදින්නේ? කාමාවචර කුසලතෝ චතුසු ඥාන සම්පයුත්තේසු චිත්තුප්පාදේසු. කාමාවචර කුසල් වලින් ඥාන සම්පයුත්ත සිත් හතරේ. ඒ කියන්නේ සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත සිත් දෙකයි, උපේක්ඛාසගත ඥාන සම්පයුත්ත සිත් දෙකයි කියන මෙන්න මේ ඥාන සම්පයුත්ත මහා කුසල සිත් හතර සහ කිරියතෝ චතුසු ඥාන සම්පයුත්තේසු චිත්තුප්පාදේසු. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලගේ సంతානය තුල හටගන්න සෝමනස්සසගත ඥාන සම්පයුත්ත ක්‍රියා සිත් දෙකයි, උපේක්ඛාසගත ඥාන සම්පයුත්ත ක්‍රියා සිත් දෙකයි කියන මෙන්න මේ සිත් හතර. එතකොට ඥාන සම්පයුත්ත මහා කුසල් සිත් හතරේ සහ ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් හතර කියන මෙන්න මේ සිත් අට තුල මහා කුසල සිත් හතරයි මහා ක්‍රියා සිත් හතරයි කියන මෙන්න මේ සිත් අට තුල තමයි මේ ධම්ම පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා, පටිබාන පටිසම්භිදා කියන මේ පටිසම්භිදා තුන උපදින්නේ. එතකොට පරමාර්ථ වශයෙන් ධම්ම පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා, පටිබාන පටිසම්භිදා කියලා කියන්නේ ඥාන සම්පයුත්ත මහා කුසල සිත් හතරේ සහ ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් හතරේ යෙදෙන ප්‍රඥා චෛතසිකයට තමයි පරමාර්ථ වශයෙන් කියන්නේ. ඊළඟට අත්තපටිසම්භිදා. අත්තපටිසම්භිදා කියන ප්‍රඥාව ඒතේසු චේව උප්පජ්ජති. අත්තපටිසම්භිදාව මේ සිත් අටෙත් උපදිනවා. හැබැයි ඒ සිත් අටේ විතරක් නෙවෙයි. චතුසු මග්ගේසු මාර්ග සිත් හතරයි. චතුසු මග්ගේසු කියලා කියන්නේ මාර්ග සිත් හතරයි. චතුසු ඵලේසු ඵල සිත් හතරයි. මාර්ග සිත් හතරයි ඵල සිත් හතරයි කියන මෙන්න මේ සිත් අටෙත් යෙදෙනවා. එතකොට මේක සඳහන් වෙන්නේ පටිසම්භිදා විභංගයේ තුල. එතකොට මේකෙන් අපිට පරමාර්ථ වශයෙන් පටිසම්භිදා ඥාන කියන්නේ මොකද්ද කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්. පටිසම්භිදා කෘත්‍ය සිද්ධ කරමින් ඥාන සම්පයුත්ත මහා කුසා සිත් හතර සහ ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් හතර කියන මේ සිත් අට තුල යෙදෙන ප්‍රඥාව තමයි ධම්මපටි සම්බිදා, නිරුත්තිපටි සම්බිදා, පටිබාන පටි සම්බිදා කියලා කියන්නේ. අත්තපටි සම්බිදා කියලා කියන්නේ මේ සිත් අටේ සහ ලෝකෝත්තර සිත් අට කියන සිද්ධාසේ. නැවත මම පැහැදිලිව ලිව්වොත් ධම්මපටි සම්බිදා, නිරුත්තිපටි සම්බිදා, පටිබාන පටි සම්බිදා කියන ඒවා මහා කුසල සිත්, ඥාන සම්පයුත්ත මහා කුසල සිත් හතර සහ ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් හතර කියන මෙන්න මේ සිත් අට තුල යෙදෙන ප්‍රඥාව. අත්තපටි සම්බිදා කියන එක ගත්තයින් පස්සේ මේක මේ සිත් අටෙත් යෙදෙනවා. මේ සිත් අටෙත් යෙදෙනවා. අලුතෙන් එකතු වෙනවා ලෝකෝත්තර සිත් අට. මාර්ග සිත් හතරයි, ඵල සිත් හතරයි. එතකොට අත්තපටි සම්බිදාව කියලා කියන්නේ සිත් 16ක උපදින ප්‍රඥාවට. අනිත් තුන කාමාවචර මහා කුසා සිත් හතර සහ කාමාවචර ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් හතර කියන මේ සිත් අට තුල තමයි උපදින්නේ. එතකොට අර කලින් කියපු විදිහට ප්‍රවේද සහිතව දැනගන්නට ඕනේ. එතකොට අර්ථය කියලා මම කොටස් ටිකක් කිව්වා. මෙන්න මේ අර්ථය කියලා කියන ලද කරුණු කාරණා සම්බන්ධව මෙන්න මේ කුසා සිත්වල ඇතිවන ප්‍රඥා චෛතසිකයට තමයි ඒ පටිසම්භිදාව කියලා කියන්නේ. එතකොට මේ විදිහට පරමාර්ථ වශයෙන් දැනගන්නට ඕන. එතකොට මෙන්න මේ කියන පටිසම්භිදා වලට මේ පටිසම්භිදා මග්ගප්පකරණය කියන එක උපකාර වෙනවා. කොහොමද උපකාර වෙන්නේ? පබේදතෝ දේසිතාය දේශනාය පබේදතෝ දේසිතාය දේශනාය පටිසම්බිදා ඥානාවහත්තා පටිසම්බිදා ඥානාවහත්තා එතකොට මේ තමයි අටකතා පාඨය. එතකොට අපි කලින් කිව්වනේ පටිසම්භිදා මාරය කියලා කියන්නේ අපි කලින් විස්තර කරන පටිසම්භිදා ඥාන හතර උපදවා ගැනීමට උපකාරක හේතුවට තමයි පටිසම්භිදා මාර්ගය කියලා. එතකොට මෙතන විස්තර කරනවා පබේදතෝ දේසිතාය දේශනාය. පබේද කියලා කියන්නේ ධර්ම කරුණු නොඑක් විදියට නානා විදියට බෙදලා පවත්වන ලද දේශනා කරන ලද දේශනාව පටිසම්භිදා ඥාන ආවහත්තා. ආවහති කියන්නේ ගෙන දෙනවා කියන එකයි. පටිසම්භිදා ඥාන ආවහත්තා කියලා කියන්නේ ඒ පරමාර්ථාදී ධර්මයන් නොඑක් නොඑක් විදියට බෙදමින් පවත්වන ලද ධර්ම දේශනාව සත්ව సంతාන තුල මේ පටිසම්භිදා ඥාන ඉපදවීමට උපකාරක වෙනවා කියන එකයි මේකේ අදහස. මේක තවදුරටත් විස්තර කරනවා නානා වේද බින්නානං නානා වේද බින්නානං හි ධම්මානං නානා වේද බින්නානං හි ධම්මානං නානා වේද බින්නා දේශනා නානා වේද බින්නා දේශනා සෝතුනං අරිය පුග්ගලානම් පටිසම්විදා ඥානප්පවේදංච සංජනේති සෝතුනං අරිය පුග්ගලානම් සෝතුනං අරිය පුග්ගලානම් පටිසම්විදා ඥානප්පවේදංච සංජනේති පටිසම්භිදා ඥානප්පවේදංච සංජනේති පුතුජ්ජනානං හුතුජ්ජනානං ආයතින් පටිසම්බිදා ඥානප්පබේදායච ආයතින් පටිසම්බිදා ඥානප්පබේදායච පච්චයෝ හෝති මේ පාඨයෙන් දක්වලා තියෙන්නේ නානා වේද බින්නානන් ධම්මානං ඒ කියන්නේ නොයෙක් වැඩෑරුම් බෙදීම් සහිත ධර්මයන්ගේ නානා වේද බින්නා දේශනා නොයෙක් ආකාරයෙන් බෙදලා සිද්ධ කරන ලද දේශනාව ධර්ම දේශනාව සෝතුණං අරිය පුග්ගලාණං සෝතුණං අරිය පුග්ගලාණං කියන්නේ ඒ ධර්ම දේශනාව අසන්නා වූ ආරයන් වහන්සේලාට පටිසම්බිදා ඥානප්පබේදං සංජනේති ආරයන් වහන්සේලා තුල තියෙන මේ පටිසම්බිදා ඥානය මේ ධර්ම දේශනාව හේතුවෙන් තියුණු වෙනව ප්‍රකට වෙනව අප්‍රකට ඥානේ තියුණු වීම සහ ප්‍රකට වීම මේ නානා ආකාරයෙන් බෙදලා පවත්වන ලද ධර්ම දේශනාව නිසා සිද්ධ වෙනවා එතකොට පුතඥන සත්වයන්ට මේ නොයෙක් කාකාරයෙන් බෙදලා සිද්ධ කරන ලද ධර්ම දේශනාව අහනකොට කුමක්ද සිදුවෙන්නේ පුතුජ්ජනානං පුතඥන සත්වයෝ මේ නොයෙක් ආකාරයෙන් බෙදලා සිද්ධ කරන ලද ධර්ම දේශනාව ඇහුවොත් ඒ සත්වයන්ට ආයතින් අනාගතයෙහි අනාගතය කිව්වහම මේ ජීවිතේ අනාගතේ වෙන්න පුළුවන් මතු ජීවිතවල අනාගතේ වෙන්න පුළුවන් අනාගතයෙහි පටිසම්බිදා ඥානප්පබේදායච අර කලින් කියන ලද ප්‍රතිසම්බිදා ඥානයන් ඉපදීම සඳහා පච්චයෝ හෝති ප්‍රත්‍ය වෙනවා එතකොට ආරයන් වහන්සේ මේ පටිසම්බිදා මග්ග ප්‍රකරණේ සඳහන් වෙන ධර්ම කරුණු ඉගෙන ගත්තොත් එහෙම නැත්නම් මේ නොයෙක් ආකාරයෙන් බෙදලා සිද්ධ කරන විශේෂයෙන් අභිධර්මාදී ධර්මයේ ඉගෙන ගත්තොත් ආරයන් වහන්සේලාගේ సంతානයේ තුල තියෙන පටිසම්බිදා ඥාන තියුණු වෙනවා ප්‍රකට වෙනවා ඒ වගේම පුතඥන සත්වයෝ අභිධර්මාදී ධර්ම කොටස් නොයෙක් විග්‍රහ බෙදීම් සහිත ධර්ම කොටස් ඉගෙන ගත්තොත් අනාගතයේහි පටිසම්බිදා ඥාන ලැබීමට ඒක උපකාර වෙනවා කියන කාරණාවත් අපි මතක තියාගන්නට ඕන ඊළඟට මේ පටිසම්බිදා පිළිබඳව දත යුතු කාරණාව තමයි මේ පටිසම්බිදා ඉමාපන චතස්සෝ පටිසම්බිදා දීසු ඨානේසු පබේදං ගච්ඡanti මේ ප්‍රතිසම්බිදා හතර කොටස් දෙකක බෙදීමට යනවා කතමේසු දීසු ඨානේසු පබේදං ගච්ඡanti කවර කොටස් දෙකකද පළවෙනි කොටස තමයි පළවෙනි කොටස තමයි සෙක්ඛ භූමි. සෙක්ඛ භූමිය. දෙවෙනි කොටස තමයි අසෙක්ඛ භූමිය. එතකොට මේ පටිසම්බිදා කොටස් දෙකකට බෙදන්න පුළුවන් සෙක්ඛ භූමියෙහි ඇති පටිසම්බිදා සහ අසෙක්ක භූමියේ ඇති පටිසම්බිදා කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට සෙක්ක භූමිය කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ සිට අනාගාමි ඵලය දක්වා. අරිහත් මාර්ගයත් ගන්න පුළුවන්. නමුත් අරිහත් මාර්ගයෙන් පස්සේ පුද්ගලයෙක් විද්‍යමාන වෙන්නේ නැති හින්දා අපි පුද්ගලියව ගත්තොත් සෝවාන් ඵලස්ත පුද්ගලයා, සකදාගාමි ඵලස්ත පුද්ගලයා, අනාගාමි ඵලස්ත පුද්ගලයා. සෝවාන් සකදාගාමි අනාගාමි මේ යට පලස්ත පුද්ගලයන් තුන් දෙනාගේ సంతානය තුල තියෙන ප්‍රතිසම්බිදා වලට කියනවා සෙක්ඛ භූමියේ පවතින ප්‍රතිසම්බිදා ඥාන කියලා. බුද්ධ පච්චේක බුද්ධ අරහන්ත කියන මේ රහතන් වහන්සේලාගේ సంతානය තුල උපදින ප්‍රතිසම්බිදා වලට කියනවා පවතින ප්‍රතිසම්බිදා ඥාන වලට කියනවා අසෙක්ඛ භූමියේ පවතින පටිසම්බිදා ඥාන කියලා. එතකොට පටිසම්භිදා ඥානයේ ප්‍රභේද දෙකකට බෙදෙනවා. සෙක්ඛ භූමියෙහි පවතින පටිසම්භිදා සහ අසෙක්ඛ භූමියෙහි පවතින පටිසම්භිදා. එතකොට තවත් විදිහකින් කියනවා නම් සෙක්ඛ භූමියෙහි පවතින පටිසම්භිදා කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන යට පලස්තයන් තුන් දෙනාගේ సంతානය තුල තියෙන පටිසම්භිදා ඥානවලට. අසෙක්ඛ භූමියේ පවතින පටිසම්භිදා කියලා කියන්නේ රහතන් වහන්සේලාගේ సంతානය තුල තියෙන පටිසම්භිදා ඥානවලට. එතකොට සෙක්ඛ භූමිය තමයි මහා කුසලසිත හතර සහ සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන මාර්ග සහ ඵලසිත්වල ප්‍රඥාව තමයි සෛක්ෂයන්ට පටිසම්භිදා විදියට ලැබෙන්නේ. රහතන් වහන්සේගේ පටිසම්භිදා ඥාන පවතින්නේ මහා ක්‍රියාසිත හතර යෙදෙන ප්‍රඥා චෛතසිකය. මහා ක්‍රියාසිත හතර යෙදෙන ප්‍රඥා චෛතසිකය සහ අරිහත් ඵලසිතේ යෙදෙන ප්‍රඥා චෛතසිකය. අරිහත් ඵලසිතේ යෙදෙන ප්‍රඥා චෛතසිකය කියන්නේ මෙන්න මේ සිත් පහේ යෙදෙන ප්‍රඥාව තමයි රහතන් වහන්සේගේ පටිසම්භිදා ඥාන විදියට ලැබෙන්නේ. එතකොට අරිහත් ඵලසිතේ යෙදෙන ප්‍රඥාව අත්ත පටිසම්භිදාව පමණයි වෙන්නේ. අරිහත් ඵලසිතේ යෙදෙන ප්‍රඥාව අත්ත පටිසම්භිදාව පමණයි වෙන්නේ. මහා ක්‍රියා ඥාන සම්පයුක්ත සිත් හතරේ පටිසම්භිදා හතරම යෙදෙනවා. මහා ක්‍රියා ඥාන සම්පයුක්ත සිත් හතරේ යෙදෙන ප්‍රඥාව අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන පටිසම්භිදා කෘත්‍ය පටිසම්භිදා හතරම විදියට මහා ක්‍රියා ඥාන සම්පයුක්ත සිත් හතරේ ලැබෙනවා. එතකොට මේ විදියට පටිසම්භිදා සෙක්ඛ භූමිය, අසෙක්ඛ භූමිය කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ අසෙක්ඛ භූමියට උදාහරණ තමයි සාරිපුත්තත්තේ රස, සැරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රතිසම්භිදා, ඊළඟට මහා මොග්ගල්ලානත්තේ රස, මහා මුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රතිසම්භිදා, ඊළඟට මහා කස්සපත්තේ රස, මහා කච්චායනත්තේ රස, මහා කොට්ටිතත්තේ රස්සාති, ඒව මාදීනං අසීතියාපි මහා තේරානම් පටිසම්භිදා අසෙක්ඛ භූමියම් ප්‍රභේදං ගතා. අරිහත්වයට පත් උනායින් පස්සේ ලබන ලද ප්‍රතිසම්භිදාවලට උදාහරණ තමයි සැරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ වගේ ওই මහරහතන් වහන්සේලා. ඊළඟට මේ සෙක්ඛ භූමියට පැමිණියයින් පස්සේ ප්‍රතිසම්භිදා ප්‍රභේදයට පත්වෙච්ච, ප්‍රතිසම්භිදා තියුණු බවට පත්වෙච්චට උදාහරණ තමයි ආනන්දත්තේරස්ස, ආනන්ද තෙරුන් වහන්සේ, චිත්ත ගෘහපතිතුමා, ධම්මික උපාසක, උපාලි ගෘහපතිතුමා, ඒ වගේම කුජ්ජුත්තරා කියන උපාසිකාදී අයගේ මේ සෙක්ඛ භූමියේදීම ප්‍රතිසම්භිදා ඥාන තියුණු වෙච්ච අයට උදාහරණයි. එතකොට මේ විදිහට පටිසම්භිදා සෙක්ඛ භූමිය සහ සෙක්ඛ භූමිය කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඊළඟ කාරණාව තමයි මේ ප්‍රතිසම්භිදා ඥාන තියුණු වීමට උපකාර වෙන කාරණා පහක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි අධිගම. ප්‍රතිසම්භිදා ඥාන තියුණු වීමට, ප්‍රබල වීමට, ප්‍රකට වීමට උපකාර වෙන කාරණා පහක් තියෙනවා. පළවෙනි එක තමයි අධිගම. දෙවැනි එක තමයි පරියත්ති. තුන්වෙනි කාරණාව තමයි ශ්‍රවණ. හතරවෙනි කාරණාව පරිපුච්ඡා. පස්වෙනි කාරණාව පුබ්බ යෝගෝ. ලබාගත් ප්‍රතිසම්භිදා ඥාන ප්‍රකට වීමට, විසඳ වීමට උපකාර වෙන කාරණා පහක් තියෙනවා. ඒ තමයි අධිගම, පරියප්ති, ශ්‍රවණ, පරිපුච්ඡා, පුබ්බ යෝග කියන කාරණා පහ නිසා චිත්ත සන්තානයේ තුල තියෙන ප්‍රතිසම්භිදා ඥාන තියුණු වෙනවා, ප්‍රකට වෙනවා. එතකොට එතන අධිගම කියලා කියන්නේ අරිහත්වයට පැමිණීම. අරිහත්වයට පැමිණීම. එතකොට අරිහත්ත්වයට පැමිණීම නිසා ප්‍රතිසම්බිදා ඥාන ප්‍රකට වෙනවා, තියුණු වෙනවා. අරහත්තං පත්තස පටිසම්බිදා විසදා හොಂತಿ. අරිහත්ත්වයට පැමිණි උතුමන් වහන්සේලාගේ సంతානය තුල මේ ප්‍රතිසම්බිදා ඥාන තියුණු වෙනවා. ඊළඟට පරියත්ති නාම බුද්ධ වචන. පරියත්ති කියන්නේ බුද්ධ වචනය. තංහි උග්ගණ්හං තස්ස පටිසම්බිදා විසදා හොಂತಿ. පරියත්තිය කියලා කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය. දැන් ආර්යයන් වහන්සේ නම ත්‍රිපිටක බුද්ධ වචනේ ඉගෙන ගන්නව නම් ඒ ත්‍රිපිටක බුද්ධ වචනේ ඉගෙන ගැනීම තුලින් ඒ ආර්යයන් වහන්සේගේ సంతානය තුල තියෙන ප්‍රතිසම්බිදා ඥාන තියුණු වෙනවා, ප්‍රකට වෙනවා. ශ්‍රවණ කියලා කියන්නේ සද්දම්ම ශ්‍රවණං. සද්දම්ම ශ්‍රවණං. භාවන කියන එකෙන් අදහස් කරන්නේ ධර්මයට ඇහුම් කන් දීම, ධර්මය ඇසීම. සක්කච්ඡං අට්ටිකත්වා ධම්මං සුනන්තස්සේ පටිසම්බිදා විසදා හොಂತಿ. ඒ කියන්නේ මහත් වූ ගෞරවයෙන්, උවමනාවෙන් ගැඹුරු ධර්ම දේශනාවන්ට ඇහුම් කන් දෙනවා නම් යම්කිසි කෙනෙක් ඒ පුද්ගලයාට ඒ సంతානයේ තියෙන ප්‍රතිසම්බිදා ඥාන තියුණු වීමට උපකාර වෙනවා. පරිපුච්ඡා කියලා කියන්නේ පාලි අට්ඨකථාසු ගන්තිපද අත්තපද විනිච්ඡය කතා. පාලි පරිපුත්තා නාම පාලි අට්ඨකථාසු පාලි අට්ඨකථාසු ගන්තිපද අත්තපද විනිච්ඡය කතා. විනිච්ඡය කතා. එතකොට මෙතන පරිපුච්ඡා කියන එකෙන් අදහස් කරන්නේ ත්‍රිපිටක පාලිය සහ අට්ඨ කතා වල ගණ්ටිපද. ගණ්ටිපද කියලා කියන්නේ ගැඹුරු ස්ථාන. ඒ කියන්නේ ගැට කියලා කියන්නේ ගැඹුරු තැන්. ඒ වගේම අත්ථපද කියන්නේ අර්ථයන් පිළිබඳ විනිච්ඡය කතා, සාකච්ඡා කිරීම. ත්‍රිපිටකයේ සහ අටුවා වල එන ගැඹුරු ධර්ම කරුණු සාකච්ඡා කිරීම තුළින් තියෙන ප්‍රතිසම්බිදා ඥාන උපදවා ගැනීමට, තියෙන ප්‍රතිසම්බිදා ඥාන තියුණු කර ගැනීමට උපකාර වෙනවා. ඒ වගේම ප්‍රතිසම්බිදා ඥාන නොලබපු අයට ප්‍රතිසම්බිදා ඥාන ලබා ගැනීමට උපකාර වෙනවා. ඊළඟට පුබ්බ යෝග කියලා කියන්නේ පුබ්බ යෝගෝ නාම පුබ්බ බුද්ධානං සාසනේ යෝගාවචරතා ගතපච්චා ගතික භාවේන යාව අනුලෝමා ගෝත්‍රභූ සමීපං පත්ත විපස්සනානු යෝගෝ පුබ්බ යෝගාවචරන් නංහි පටිසම්බිදා විසඳා හොන්ති. එතකොට පුබ්බ යෝගා කියල කියන්නේ විදර්ශනා භාවනාවෙහි යෙදීම. අතීත බුද්ධ ශාසනවල ගෝත්‍රභූ සිත සමීපයට විදර්ශනා ඥාන තියුණු කරලා තියෙනම් විදර්ශනාව, විදර්ශනා භාවනාව, භාවනාවේ යෙදিলা තියෙනම් ඒ කාරණාවත් ප්‍රතිසම්බිදා ඥාන තියුණු වීමට උපකාර වෙනවා. එතකොට මෙන්න මේ විදියට අධිගම කියලා කියන්නේ අරිහත්ත්වයට පැමිණීම, පරියත්ති කියලා කියන්නේ බුද්ධ වචනේ ඉගෙන ගැනීම, ශ්‍රවණ කියලා කියන්නේ සද්ධර්මයට අහුම් කන් දීම, පරිපුච්ඡා කියලා කියන්නේ ධර්මයේ තියෙන ගැඹුරු තැන් සාකච්ඡා කිරීම, පුබ්බ යෝග කියලා කියන්නේ අතීත බුද්ධ ශාසනවල විදර්ශනා භාවනාවෙහි යෙදিলা තිබීම. තවත් විදියකින් කියනවා නම් විදර්ශනා ප්‍රඥාව තියුණු කරගෙන තිබීම කියන මෙන්න මේ කාරණා පහ ප්‍රතිසම්බිදා ඥාන විසඳවීමට උපකාර වෙන කරුණු පහ. ඊළඟට මේ ප්‍රතිසම්බිදා ඥාන විසඳවීමට තවත් කරුණු කිහිපයක් දක්වලා තියෙනවා. පුබ්බ යෝගෝ පුබ්බ යෝගෝ බාහු සත්තං. පුබ්බ යෝගෝ බාහු සත්තං දේශ භාෂා චාගමෝ. කුබ්බ යෝගෝ බාහුසත්තන් දේශ භාසාච ආගමෝ පරිපුච්ඡා අධිගමෝ. පරිපුච්ඡා අධිගමෝ ගරුන් සම්නිස්සයෝ තත. ගරු සම්නිස්සයෝ තත. මෙත්ත සම්පත්ති චේවාති පටි සම්විද පච්චය. එතකොට මෙන්න මේ ගාථාවෙනුත් ප්‍රතිසම්විදා ඥාන දියුණු වීමට උපකාර වෙන කාරණා කිහිපයක් දක්වලා තියෙනවා. එතන කුබ්බ යෝගෝ කියන එක කලින් කිව්වා වගේම අතීත බුද්ධ ශාසනවල විදර්ශනා භාවනාවෙහිදීම බාහුසත්තං කියලා කියන්නේ බහුසුත භාවය. බාහුසත්තං නාම තේසු තේසු සත්තේසු ච සිප්පා එතනේසු ච කුසලතා. බාහුසත්ත්‍ය කියන එකෙන් මෙතන අදහස් කරන්නේ ධර්මයේ විතරක් නෙවෙයි, ඒ නිර්වද්‍ය වූ ශිල්ප ශාස්ත්‍ර සම්බන්ධව බහුසුත භාවය කියන එක මෙතන අදහස් කරන්නේ. ඊළඟට ආගම දේශ භාෂා කියලා කියන්නේ ඒකසත වෝහාර කුසලතා විශේෂේන පන මාගතිකේ කෝසල්ලා. මෙතන දේශ භාෂා කියලා කියන්නේ අන්‍ය වූ භාෂාවන් පිළිබඳව අවබෝධය, විශේෂයෙන්ම මාගදී භාෂාව පිළිබඳව ප්‍රඥාව, භාෂා ඥානය ප්‍රතිසම්විදා ලැබීමට උපකාර වෙනවා. දේශ භාෂා කියන එකෙන් අදහස් වෙන්නේ අන්‍ය භාෂා ඥානය, විශේෂයෙන්ම මාගදී භාෂාව පිළිබඳව ඥානය. ආගමෝ නාම අන්තමසෝ ඕපම්ම වග්ග මත්තස්සපි බුද්ධ වචනස්ස පරියාපුනන. මෙතන ආගම කියන එකෙන් අදහස් කරන්නේ අඩුම ගානේ මජ්ක්‍ධිම නිකායේ තියෙනව ඕපම්ම වර්ගය කියලා කොටසක්. මෙන්න මේ ඕපම්ම වර්ගයේ තරම්වත් බුද්ධ වචනය ඉගෙන ගැනීම කියන එක තමයි ආගම කියන එකෙන් අදහස් කරන්නේ. ඊළඟට පරිපුච්ඡා නාම ඒක ගාථායපි අත්ත විනිච්ඡේ පුච්චන. පරිපුච්ඡා කියන එකේ තේරුම කලින් වගේමයි, එක ගාථාවක හෝ අර්ථ විනිශ්චයන් සාකච්ඡා කිරීම. අධිගම කියන එක කලින් අධිගම කියන එකෙන් අදහස් කරේ අරිහත්වයට පැමිණීම. මෙතෙන්දී අධිගම කියන එකෙන් අදහස් කරන්නේ අධිගමෝ නාම සෝතාපන්නතාව සකදාගාමිතාව අනාගාමිතාව අරහත්තන්ව. මෙතන සියලුම මාර්ගඵල මේ අධිගම කියන එකෙන් අදහස් කරනවා. කලින් අධිගම කියන එකෙන් අදහස් කරේ අරිහත්වයට පත්වීම. මෙතෙන්දී සෝවාන් ඵලයට පත්වීම, සකදාගාමි ඵලයට පත්වීම, අනාගාමී ඵලයට පත්වීම, අරිහත්ත්වයට පත්වීම කියන හතරම මෙතෙන්දී අධිගම කියන එකෙන් අදහස් කරනවා. ඊළඟට ගරු සම්නිස්සයෝ. ගරු සම්නිස්සයෝ කියලා මෙතන ගරු කියලා කියන්නේ ගුරුවරයාට. ගරු සම්නිස්සයෝ කියන එකෙන් අදහස් කරන්නේ සුත පටිපාන බහුලානම් ගරුණං සම්තිකේ වාසෝ. විශේෂයෙන්ම ත්‍රිපිටක බුද්ධ වචනේ ඉගෙනගත්ත ගැඹුරු ධර්ම ඥානයේ තියෙන ගුරුවරුන් ඇසුරු කිරීමට තමයි ගරු සම්නිස්සය කියලා කියන්නේ. මිත්ත සම්පatti. මිත්ත සම්පatti කියන්නේත් අරකම තමයි. ගැඹුරු ධර්ම ඥානයෙන් යුත් බහුසුත භාවයේ තියෙන මිත්‍රයන් ඇසුරු කිරීම. ගුරුවරුන් ඇසුරු කිරීම සහ ගැඹුරු ධර්ම ඥානයේ තියෙන ධර්මයේ පිළිබඳව බහුසුත භාවයේ තියෙන මිත්‍රයන් ඇසුරු කිරීම කියන එකත් කියන මෙන්න මේ කාරණා ටික පටිසම්විද පච්චය. තියෙන ප්‍රතිසම්විදා ඥාන දියුණු වීමට, ප්‍රකට වීමට, බලවත් වීමට උපකාර වෙනවා. නැති ප්‍රතිසම්විදා ඥාන අනාගතයේ උපදවා ගැනීමට මේ කියන කරුණ උපකාර වෙනවා. එතකොට මේ කරුණ අපි ඉගෙන ගන්නේ අපේ ජීවිතයේ ප්‍රායෝගික මේ කරුණ අනුගමනය කරොත් අපිට පුළුවන් අනාගතයේහි මේ කියන ලද පටිසම්භිදා ඥාන උපදවා ගන්න. එතකොට ඒ කාරණාවත් මේ පටිසම්භිදා පිළිබඳව දැනගන්නට ඕන. මේ පටිසම්භිදා පිළිබඳව තව දැනගත යුතු කාරණාවක් තමයි පටිසම්බිදා පත්තිය. පටිසම්බිදා පත්තිය. පාටි එක්කෝ කම්මට්ටාන භාවනානු යෝගෝ නාමනත්ති. එතකොට මේ ප්‍රතිසම්බිදා ඥාන උපදවා ගන්න කියලා වෙනම කර්මස්ථානයක් නැහැ. පටිසම්බිදා පත්තිය සතු පටිසම්බිදා ඥානවලට පැමිණීම සඳහා පාටි එක්ක වෙනම කම්මට්ටාන භාවනානුයෝගෝ නාම නැති. වෙනම කර්මස්ථානයක් නැහැ. අර කලින් කියන ලද කරුණු නිසා තමයි පටිසම්බිදාවටපත් වෙන්නේ. එහෙම නැතුව පටිසම්බිදා ඥාන උපදවා ගන්න වෙනම කමටහනක් කියලා දෙයක් නැහැ කියන කාරණාවත් දැනගන්නට ඕන. ඊළඟට එතකොට මේ පටිසම්බිදා ඥාන කොහොමද ලැබෙන්නේ? සෙක්ඛානම් පන සෙක්ඛඵල විමුක්ඛාන්තිකා සෙක්ඛානම් අසෙක්ඛඵල විමුක්ඛාන්තික විමුක්ඛාන්තිකාච පටිසම්බිදා පත්ති හෝති. සෙක්ඛඵල විමුක්ඛාන්තිකා සෙක්ඛානම් ඵල සෙක්ඛඵල විමුක්ඛාන්තිකා අසෙක්ඛානම් අසෙක්ඛඵල විමුක්ඛාන්තිකාච එතකොට මේ ප්‍රතිසම්බිදාවන් ලැබෙන අවස්ථාව තමයි මේ වාක්‍යයෙන් දක්වලා තියෙන්නේ. සෙක්ඛානම් සෙක්ඛ කියන එකේ මෙතන අදහස් කරන්නේ සෝවාන් පලස්ත සකදාගාමී පලස්ත අනාගාමී පලස්ත කියන මේ තුන් දෙනා වහන්සේට සෙක්ඛඵල විමුක්ඛාන්තිකා. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයාට සෝවාන් ඵලය සමගම තමයි මේ ප්‍රතිසම්බිදා ඥාන ලැබෙන්නේ. සකදාගාමී පුද්ගලයාට සකදාගාමී ඵලය සමගම තමයි ලැබෙන්නේ. අනාගාමී පුද්ගලයාට අනාගාමී ඵලයට පත් වෙනවා සමගම තමයි ප්‍රතිසම්බිදා ඥාන ලැබෙන්නේ. අසෙක්ඛානම්. අසෙක්ඛානම් කියන්නේ බුද්ධ පච්චේක බුද්ධ අරහන්ත කියන මේ උතුමන් වහන්සේලාට අසෙක්ඛඵල විමුක්ඛාන්තිකා. අසෙක්ඛඵල කියන්නේ අරිහත් ඵලයට. අරිහත් ඵල විමුක්ඛේට අනතුරුව. ඒ කියන්නේ අරිහත් ඵලයට පත්වීම සමගම තමයි පටිසම්බිදා පත්ති හෝති. එතකොට සෝවාන් පුද්ගලයාට සෝවාන් ඵලය සමගමයි ප්‍රතිසම්බිදා ඥාන ලැබෙන්නේ. සකදාගාමී පුද්ගලයාට සකදාගාමී ඵලය සමගමයි ප්‍රතිසම්බිදා ඥාන ලැබෙන්නේ. අනාගාමී පුද්ගලයාට අනාගාමී ඵලය සමගමයි ප්‍රතිසම්බිදා ඥාන ලැබෙන්නේ. රහතන් වහන්සේලාට අරිහත් ඵලය සමගමයි ප්‍රතිසම්බිදා ඥාන ලැබෙන්නේ. එතකොට මේ තමයි ප්‍රතිසම්බිදා ඥාන ලැබෙන අවස්ථාව. එතකොට තව දුරටත් විස්තර කරලා තියෙනවා තථාගතානං දස බලානි වි අරියානං අරිය ඵලේහෙව පටිසම්පදා ඉජ්ජන්ති. බුදුරජාණන් වහන්සේලාට දස බල ඥාන කියන එක උපදවා ගන්න වෙනම භාවනාවක් කරන්නේ. උන්වහන්සේලාට අරිහත් ඵලයේ සමගම දස බල ඥාන ලැබෙන්නක් මෙන්ම ආර්ය ශ්‍රාවකයන්ට අරිය ඵලේහි ඒව පටිසම්පදා ඉජ්ජන්ති. ඒ කියන්නේ ආර්ය ඵලයට පත් වෙනවා සමගම තමයි ප්‍රතිසම්බිදා ඥාන ලැබෙන්නේ කියන කාරණාව. එතකොට නැවත අපි පටිසම්බිදා මග්ග කියන එකට ගියොත් ඉමාසං ඉමාසං තතස්සම් පටිසම්විධානං ඉමාසං තතස්සන්නං පටිසම්විධානං මග්ගෝ ඉමාසං තතස්සානං තතස්සන්නං පටිසම්විධානං මග්ගෝ පටිසම්විදා මග්ගෝ එතකොට මේ පටිසම්විදා මග්ග කියන වචනේ විස්තර කරලා තියෙන වචනේ තමයි මේ. මේ අත්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන මේ ප්‍රතිසම්විදා ඥානයන්ගේ හේතුව මෙතන මාර්ගය කියන්නේ හේතුව කියනවා පටිසම්විදා මග්ග කියලා. එතකොට පටිසම්විදා මග්ග කියන එකේ අදහස තමයි අපේ චිත්තසංතානවල ප්‍රතිසම්විදා ඥාන උපදවන ප්‍රතිසම්විදා ඥාන තියුණු කරවන මේ ධර්ම දේශනාවට තමයි පටිසම්විදා මග්ග කියලා කියන්නේ. එතකොට මේ ධර්ම දේශනාවට මේ නම දීලා තියෙන්නේ ප්‍රතිසම්විදා ඥාන උපදවීමට හේතුව කියන අදහසින් තමයි මේ පොතට පටිසම්විදා මග්ගප්පකරණ කියලා නම දීලා තියෙන්නේ. ඊළඟට මේ සම්බන්ධව දත යුතු කාරණාව තමයි මේ පටිසම්විදා මග්ගප්පකරණය ධම්ම රාජස්ස ධම්ම රාජස්ස ධම්ම සේනාපතිනා ධම්ම රාජස්ස ධම්ම සේනාපතිනා ආයස්මතා සාරිපුත්තත් තේරේන වාසිතං එතකොට මේ පාඩෙන් දැක්වෙන්නේ මේ පටිසම්විදා මග්ගප්පකරණේ කවුද දේශනා කරේ ධම්ම රාජස්ස කියලා කියන්නේ ධර්මයේ රජ ධර්ම රාජානන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධම්ම සේනාපතිනා ධම්ම සේනාපති වූ ආයස්මතා සාරිපුත්තත් තේරේන වාසිතා මේ පටිසම්විදා මග්ගප්පකරණේ දේශනා කරලා තියෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින්. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාවක් තමයි පටිසම්විදා මග්ගප්පකරණය කියලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ කොහොමද මේ ප්‍රකරණය දේශනා කරන්නට යෙදුනේ? අනේකේසං සුත්තන්තානං අත්ත විවරණ වශයෙන්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඥානයකින් දේශනා කරන්නේ වෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නොයෙක් සූත්‍රවල අර්ථ විවරණය කිරීම වශයෙන් තමයි පටිසම්විදා මග්ගය දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නොයෙක් සූත්‍රවල අර්ථ විවරණය කිරීම වශයෙන් තමයි සරියුත් මහරහතන් වහන්සේ විසින් මේ දේශනාව දේශනා කරේ. එතකොට ඒ නිසා තමයි මේ පටිසම්විදා මග්ගය මේ තෙසත්තා ඥානාදී සඳහන් වෙන පටිසම්විදා මග්ගය දේශනා කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ නිසා තමයි අපි ධර්ම දේශනාව ආරම්භ කරන අවස්ථාවේ උන්වහන්සේට වන්දනා කරන ගාථාවක් කියන්නට යෙදුනේ. තමයි යෝ පබ්බජී ජාති සතානි පංච යෝ පබ්බජී ජාති සතානි පංච පහාය කාමානි මනෝරමානි තං වීත රාගං සුසමා හිතින්ද්‍රියං තං වීත රාගං සුසමා හිතින්ද්‍රියං පරිනිබ්බුතං වන්දත සාරිපුත්තං. එතකොට ධර්මයේ ඉගෙන ගන්නකොට ඒ ඉගෙන ගන්න ධර්මය අපිට හොඳට වටහා ගන්නට ඒ ධර්මයේ දේශනා කරන පුද්ගලයාට ගරු කිරීම උපනිශ්‍රේ වෙනවා. එතකොට මේ පටිසම්භිදා මග්ගප්පකරණේ ඉගෙන ගන්න පින්වතුන් එය ඉගෙන ගැනීමට කලින් මේ පටිසම්භිදා මග්ගප්පකරණේ දේශනා කරන්නට යෙදුන සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරන්නට ඕන. ඒ වන්දනා කිරීම මේ පැකරණේන ධර්ම කරුණු මනාකොට වටහා ගැනීමට උපනිශ්‍රේ වෙනවා. මේ වන්දත කියන වචනේ තමන් වදිනකොට වන්දාමි කියලා වෙනස් කරගන්නට පුළුවන්. පෙළේ තියෙන වන්දත කියලා, වන්දත කියලා කියන්නේ අනකරන්නා වූ වචනයක්. ඒ කියන්නේ අනිත් අය යොදවන වචනයක්. ඔබලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කිරීමෙහි යෙදෙන්න කියන අදහස. අපි වන්දනා කරනව නම් වන්දාමි කියලා වෙනස් කරගන්නට ඕන. එතකොට මේකේ අදහස තමයි යෝ යම් කිසි කෙනෙක් ජාති සතානි පංච ආත්ම භාව 500ක් මනෝරමානි කාමානි. මනෝරමානි කියන්නේ සිත් ඇලෙන සුළු ප්‍රණීත සුන්දර වූ කාමානි කාමයන් පහය උදෑසන හෙළු කෙළපිඩක් වගේ අත්හැරලා දාලා පබ්බජි ඉසි පෞරුජාවෙන් පැවිදි වෙලා පාරමී ගුණධර්ම පිරුවේද තං ඒ වීතරාගං රාගාදී කෙලෙස් ධර්මයන් දුරුකොට වදාලා වූ සුසමා හිතින්ද්‍රියන් මනාකොට සංසිඳුණු ඉඳුරන් නැත්තා වූ පරිනිබ්බුතං පිරිනිවීමට වැඩියා වූ සාරිපුත්තං සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දාමි වන්දනා කරමි. යම් කිසි කෙනෙක් ආත්ම භාව 500ක් සිත් ඇලෙන සුළු ප්‍රණීත වූ කාමයන් අත්හැරලා ඉසි පෞරුජාවෙන් පැවිදි වෙලා පාරමී ගුණධර්ම පුරන්නට යෙදුනේද ඒ වීතරාගී වූ මනාකොට සංසිඳුණු ඉඳුරන් නැත්තා වූ පිරිනිවීමට වැඩියා වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරමි කියන එකයි අදහස. එතකොට පටිසම්භිදා මග්ගපාලය ඉගෙන ගන්න හැම අවස්ථාවකම මේ ගාථාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේට මුලින්ම වන්දනා කරලා තමයි මේක ඉගෙන ගන්න පටන් ගන්නට ඕන. එතකොට තව වැදගත් කාරණාවක් කිව්වොත් ඉමං හි පකරණං ඉමං හි පකරණං පාටතෝ අට් පාටතෝ අත්තතෝ ඉමං හි පකරණං පාටතෝ අත්තතෝ උද්දිසන්තේන උද්දිසන්තේනච නිද්දිසන්තේනච ඉමං හි පකරණං පාටතෝ අත්තතෝ උද්දිසන්තේනච නිද්දිසන්තේනච සක්කච්ඡං සක්කච්ඡං උද්දිසිතබ්බං නිද්දිසිතබ්බංච ඉමං හි පකරණං පාටතෝ අත්තතෝ උද්දිසන්තේනච නිද්දිසන්තේනච සක්කච්ඡං උද්දිසිතබ්බං නිද්දිසිතබ්බංච උග්ගණ්හන්තේනාපි උග්ගන් උග්ගණ්හන්තේනාපි උග්ගණ්හන්තේනාපි සක්කච්ඡං සක්කච්ඡං උග්ගහේතබ්බං ධාරේතබ්බංච තං කිස්ස හේතු තංකිස්ස හේතු ගම්බීරත්තා ඉමස්ස පකරනස්ස ගම්බීරත්තා ඉමස්ස පකරනස්ස ලෝක හිතාය ලෝකේ චිරට්ඨි තත්තං එතකොට මේකේ අදහස තමයි හිමං හි පකරණං හිමං පකරණං කියන්නේ මේ පටිසම්විදා මග්ග ප්‍රකරණය කියන ධර්මදේශනාව පාඨතෝ අත්තතෝ පාලි වශයෙන් සා අර්ථ වශයෙන් උද්දිසන්තේ නැත උදසන්නහු විසින්ද නිද්දිසන්තේ නැත නිදසන්නහු විසින්ද සක්කච්ඡං උද්දිසිතබ්බං නිද්දිසිතබ්බංච ඔහේ කරන්නන් වාලි නැතුව සක්කච්ඡං මහත් වූ ගෞරවයෙන් මහත් වූ උවමනාවෙන් බලවත් වූ කුසල ඡන්දය ඇති කරගෙන උද්දේශය යුතුය නිදේශය යුතුය. ඒ වගේම මේ ගුරුවරයාගේ කොටස. එතකොට යම් කිසි කෙනෙක් මේ පටිසම්විදා මාර්ගය උගන්වනව නම් මහත් වූ උත්සාහයෙන් යුතුව මහත් වූ ඕනෑකමින් යුතුව ඉගැන්වීමෙහි යෙදිය යුතුයි. ඊළඟට උග්ගන් හන්තේනාපි ඉගෙන ගන්නා වූ කෙනා විසින්ද මේ පටිසම්විදා මග්ගය ඉගෙන ගන්නා වූ කෙනා විසින්ද උග්ගන් හන්තේනාපි සක්කච්ඡං උග්ග හේතබ්බං මහත් වූ ගෞරවයෙන් ඉගෙන ගත යුතුයි. ධාරේ තබ්බං මහත් වූ ගෞරවයෙන් තම තමන්ගේ සිත්වල දරා ගත යුතුයි. ඉගෙන ගන්න කෙනා විසිනුත් මහත් වූ ගෞරවයෙන් ඉගෙනීමෙහි යෙදිය යුතුයි. මේක පුළු පුළුවන් තරම් දරා ගැනීමෙහි යෙදිය යුතුයි. තංකිස්ස හේතු කුමක් නිසාද ඉමස්ස පකරණස්ස ගම්බීරත්තා මේ පැකරණය සාමාන්‍ය බණ කතාවක් අහනෝ වගේ නෙවේ. ඉමස්ස පැකරණස මේ පටිසම්විදා මග්ග පැකරණේන කරුණු කාරණා ගම්බීරත්තා ගැඹුරු නිසා. එතකොට ගැඹුරු ධර්ම කාරණා ඉගෙන ගන්න මහත් වමනාවක් තියෙන්නට ඕන. ලොකු අවධානයක් යොදලා ඉගෙන ගත්තොත් තමයි ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් එක තමයි ලෝක හිතාය අන්න වූ ලෝක සත්වයාගේ යහපත සඳහා ලෝකයෙහි චිරට්ඨි තත්තං බොහෝ කාලයක් පැවතීම සඳහා. එතකොට මේ ලෝක ධාතුවේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ගැඹුරු ධර්ම දේශනාව බොහෝ කාලයක් පැවතීමට උගන්නන ගුරුවරුත් මනාකොට බොහෝ උවමනාවෙන් ඉගැන්වීම කළ යුතුයි. ඉගෙන ගන්න පින්තුනුත් මහත් වූ උවමනාවෙන් ඉගෙනීමෙහි යෙදිය යුතුයි. එතකොට තෙසැත්තෑ ඥාන සඳහන් වෙන්නේ මෙන්න මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන පොතේ පළවෙනිම කොටස තමයි තෙසැත්තා ඥානයි. අපි ඊළඟ දේශනාවේදී තෙසැත්තා ඥාන සුදුසු පරිදි සාකච්ඡා කරමු. මීළඟට තියෙන්නේ මේ තෙසැත්තා ඥාන සම්බන්ධව හෝ වේවා ඒ වගේම පဋාණ ප්‍රකරණය සම්බන්ධව කාට හරි ප්‍රශ්න ගැටලු තියෙනම් ඒවා විමසීමට අවස්ථාව.
ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම මේ ඉතාමත්ම ගැඹීර කටයුත්තකටයි වහන්සේට අපි ආරාධනය කරේ. ඒ වගේම අපිට තේරෙනවා ඒ අපි කරපු ආරාධනයට ඉතාමත්ම සාධාරණ යුක්තියක් ඉෂ්ට වෙන බව මුදෙන් ඉතාමත්ම ගැඹීරයි. අපිට මේ දෙන උපදෙස් මේක ශ්‍රද්ධාවෙන් සැකසিলা ඇවිල්ලා මේ ධර්ම දේශනා අහන්න ඉගෙන ගන්න කියලා දීපු අවවාදය අපි තාමත්ම වන්දනාවෙන් යුක්තව පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි කල්යාණ මිත්‍රයන්ට ඉක්මනින්ම යොමු වෙනවා.
ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. එතන පටිසම්භිදා මග්ගයේ මේ අර විභාග ගැන තියෙන විභාග ප්‍රකරණේ තියෙනවා ස්වාමීන් වහන්සේ. කරුණු දෙකක් තියෙනවා මෛත්‍රිය කියන්නේ. එකක් තියෙනවා ප්‍රභේදවාව වෙන කතාවේදී සත්‍යේ වාර හේතු වාර ධම්මෝ වාර පත්‍යාකාර වාර පරියත්‍ය වාර කියලා පහක් තියෙනවා. අනිත් දෙවෙනි කාරණේ තමයි ස්වාමීන් වහන්සේ අර අත්පටිසම්බුදන් වහන්සේ සම්බුදානේ විස්තරේ සම්බුදා පටිපත්තිය සම්බුදා කෙනෙක් අම ලෝකෝත්තර ලෞකික විදිහට බෙදලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මම දැන් විස්තර කරන්න බෑ නම් පස්සේ උනට කමක් නැහැ ස්වාමීන් වහන්සේ.
ඒ ලෝකෝත්තර ලෞකික විදියට බෙදලා තියෙන එක තමයි අපි කලින් විස්තර කරේ. ඒකෙදී චතස්සන්නම් පටිසම්භිදානම් කති ලෝකියා කති ලෝකුත්තර. මේ පටිසම්භිදා ඥාන හතර අතුරෙන් ලෞකික පටිසම්භිදා කොපමණද ලෝකෝත්තර පටිසම්භිදා කොපමණද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතෙන්දී තිස්සෝ පටිසම්භිදා ලෝකියා. පටිසම්භිදා තුනක් ලෞකිකයි. ඒ තමයි ධම්ම පටිසම්භිදාව, නිරුත්ති පටිසම්භිදාව, පටිභාන පටිසම්භිදාව කියන ධම්ම නිරුත්ති පටිභාන කියන මේ පටිසම්භිදා තුන ලෞකිකයි. හැම වෙලාවෙම ලෞකිකයි. හේතුව මොකද? මේ පටිසම්භිදා තුන කියලා කියන්නේ ඥාන සම්පයුත්ත මහා කුසල සිත් හතරේ සහ ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් හතර කියන මේ සිත් අටේ යෙදෙන ප්‍රඥා චෛතසිකය. ඒක කාමාවචරයි, ඒක ලෞකිකයි. ඊළඟට අත්තපටි සම්බිදා සියාලෝකියා සියාලෝකුත්තරා. අත්තපටි සම්බිදාව කියන එක කොටසක් ලෞකිකයි, කොටසක් ලෝකෝත්තරයි. එතකොට ලෞකික කොටස තමයි ඥාන සම්පයුත්ත මහා කුසා සිත් හතරේ සහ ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් හතරේ උපදින අත්තපටි සම්බිදාව ලෞකිකයි. ලෝකෝත්තර සිත් අටේ උපදින අත්තපටි සම්බිදාව ලෝකෝත්තරයි. ඒ විදිහට තමයි බෙදෙන්නේ.
බොහෝම පින් ස්වාමීන් වහන්සේ වෙන ඔබ වහන්සේගෙන් දුන්න පිළිතුරු ඉතාමත් අගේ කොටසක් කරන ස්වාමීන් වහන්සේ.
ඒක ඇත්තටම මන් දීපු පිළිතුරක් නෙවෙයි, භාග්‍යතුන් වහන්සේ පටිසම්භිදා මග්ගපාළියේ විස්තර කරලා තියෙනවා. ඒ වගේම අර කලින් දීපු උපදේශයක් මන් දීපු උපදේශයක් නෙවෙයි, මේ පටිසම්භිදා මග්ග අට කතාවේ තියෙන උපදේශයක් තමයි මන් දුන්නේ. මගේ කිසිම දෙයක් මන් දේශනාවේදී කිව්වේ නැහැ. එහෙමනම් අපි අද දවසේදීත් බුදුරජාණන් වහන්සේගේ సంతානය තුල තියෙන තෙසැත්තා ඥාන පිළිබඳව තමයි අපේ මාතෘකාව. ඒකට අවතීන වීම වශයෙන් ඒ තෙසැත්තා ඥාන සඳහන් වෙන ප්‍රකරණය හඳුන්වා දීමට තමයි අද කාලය ගත උනේ. අපි ඉදිරි දේශනාවදී සුදුසු පරිදි ඉතිරි කරුණු සාකච්ඡා කරමු. අද දවසේදීත් අපි සාකච්ඡා කරලා රැස් කරගන්න තේදුනා වූ සියලුම පුණ්‍ය ශක්තිය අපි හැම දිනාටම තම තමන් බලාපොරොත්තු වෙන බෝධි ඥානයකට අනුව උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට උපකාර වේවා. ඒ වගේම ඒ ආර්ය ලෝකෝත්තර ධර්මයන් උපදින අවස්ථාවල සාමාන්‍යයෙන් උපදින්න නැතුව පටිසම්භිදා ඥාන සහිතව තමන්ගේ නිවන අවබෝධ කර ගැනීමට මේ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් හේතුපනිස්රේ වේවා කියලා අපි ආශිර්වාද කරන ගමන් අද ධර්මදේශනාව තුනුරුවන් සමා කරගෙන අපි අවසන් කරමු.
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ භන්තේ බූරි පඤ්ඤේ තථාගතේ. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්මේ සම්දිත්තික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්හෙත්ත අනුත්තර. බුද්ද සාසනං චිරන් තිට්ඨතු, බුද්ද සාසනං චිරන් තිට්ඨතු, බුද්ද සාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.